නිවේදන ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 17ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පනත් නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ඇමති.
ගරු කථානායකතුමනි, දෙදස් 2017 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන මුදලේ වාර්ෂික වාර්තා සහ ගිණුම් සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මුදල් පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවේදී මුකට හිටුවයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් අමාත්‍යංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගික 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජය ගිණුම් පිළිබඳ කාර්ය සභාවේදී මුකට හිටුවයි මම යෝජනා කරමි.
මහාමාර්ග අමාත්‍යම
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සෞඛ්‍යමත්තුමනි,
ගරු කථානායකතුමනි, 2017 සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වාර්ෂික වාර්තාව සහ 2018-2019 වර්ෂ සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවේ තේමු කළ යුතුයි මම යෝජනා කරමි.
ලැබිලි කර්මාන්තමත්,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කටයුතු අමාත්‍යංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංචාරකමතුමනි,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ගුවන්තොටුපළ හගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා සංචාර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණමතුමනි,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අනුරූපී දර්ශනය ආපා මන්ත්‍රී.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද අගය එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පණ්ඩත යටතේ රෙගුලාසි, 2017 අංක 12 දරන විදේශ විනිමය පණ්ඩත යටතේ නියෝග සහ 52 අධිකාරිය වන සුරාබදු ආඥා පණ්ඩත යටතේ සුරාබදු නිවේදන සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම චන්දිම විරක්කොඩි මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඇත්කතුර කීන කැටිය යන ලිපි දෙහි පදිංචි WTS කීර්තිරත්න මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මනුෂ නානායක්කාරමන්තුමා, උද්දික ප්‍රේමරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, විජේපුර බණ්ඩාරනායක මාවත අංක 530 දරන ස්ථානයේ පදිංචි RBHA දිසානායක මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු කථානායකතුමනි, රද්ගම පල්ලියපිටිය තුසිත යන ලිපිනෙහි පදිංචි දේමිනි අශෝක සෝමකීර්ති මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තල්ගස්වල නියාගම ගුරුබැබිලි යන ලිපිනෙහි පදිංචි JA දමිත් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගාල්ල වක්වැල්ල හපුගල යුනිවර්සල් සිටි අංක 229 දරන ස්ථානයේ පදිංචි JK අමරවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගාල්ල දඩල්ල කොළඹ පාර අංක 288.2 දරන ස්ථානයේ පදිංචි MA සේනානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
සම්මාජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා වෙළඳැම්මැතිතුමාගෙන් ඇසීමට.
මම පළවෙනි ප්‍රශ්න අහන ගරු කථානායකතුමනි.
වෙළඳැම්මැතිතුමා,
ගරු කථානායකතුමනි, සහ නානයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය එක් එක් වර්ෂ අනුව ලංකාවට සහල් ආනයනය කරලා තියෙනවා. 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 275,357ක්, 2016 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 28,293ක්, 2017 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 669,322ක්, 2018 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 2,434ක්, 2019 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 23,934ක්. මේ අනුව වර්ෂ අනුපිළිවෙලට 2015 සිට 2019 දක්වා ඒ ඒ වර්ෂයට සහල් ආනයනය සඳහා දැරූ වියදම රුපියල් මිලියන 17,486යි, රුපියල් මිලියන 1,825යි, රුපියල් මිලියන 41,743යි, රුපියල් මිලියන 14,115යි, රුපියල් මිලියන 2,274යි. මේ සහල් ආනයනය කිරීමේදී එවකට බදු අය කරලා තියෙන්නේ මේ ආකාරයට, 2015දී කිලෝ එකක් සඳහා අය කළ බද්ද ₹735, 2016දී කිලෝ එකට අය කරලා තියෙනවා ₹542, 17 වර්ෂයේදී ₹736, 18 වර්ෂයේදී ₹743, 19 වර්ෂයේදී ₹674. ඒ අනුව රජයට සාල් සඳහා බදු ආදායම් වශයෙන් ලැබිලා තියෙනවා 2015දී බිලියන 1.1ක්, 2016දී 1.8ක්, 2017දී 2.8ක්, 2019දී 1.0ක්, 18දී 1.0ක්, 19දී 1.9ක්. ඉහත වර්ෂවල සහල් මිල උච්චාවචනය වෙලා තිබෙන ආකාරය ආනයන සහල් මිලේ උච්චාවචනයේද එහෙම නැත්නම් දේශීය වෙළඳපොලේ මිල උච්චාවචනයේද කියන එක පැහැදිලි නැහැ. ප්‍රශ්නේ අනුව ආයතනික සහල් මිල උච්චාවචනය පිළිබඳ රේගු විසින් දීලා තියෙන තොරතුරු අනුව මේ විදිහටයි ලෝක වෙළඳපොළ තුල මිල උච්චාවචනය වෙලා තිබෙන්නේ. 2015දී 63.55, 2016දී 64.62, 2016දී 62.36, 2018දී 70.42, 2019දී 95.04. දේශීය වෙළඳපොලේ මිල උච්චාවචන මම දක්වන්නට කැමති. 2015 සම්බා කිලෝ එකක් 91.20, 2016දී 92.75, 2018දී 98.79, 2018දී 109.33, 2019දී 102.16. නාඩු සහල් 2015දී 81.81, 2016දී 79.94, 2014දී 94.37, 2018දී 95.8, 2019දී 94.7. අදාළ නොවේ.
සුදී ගරු කතානායකතුමනි, ගරු ඇමතුමා ඉතා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට ගරු ඇමතුමාගේ අහන්න කැමතියි. අපේ රටේ සහල් ඒකාධිකාරියක් පිළිබඳව අපි ආණ්ඩු මීට පෙර ආණ්ඩු පවා කතා කරනවා. මේ සහල් ඒකාධිකාරිය හරහා නිර්මාණය වෙන සහල් මිල පාලනය කරගන්න කවුරු මොනවා කිව්වත් වර්තමාන රජයටත් බැරි වෙලා තියෙනවා, පහුගිය රජයන්ටත් බැරි වුණා.
ඒකට එක එක සංදර්ශන පවත්වල අපි දැක්කා කියනවා දැන් සහල් ඒකාධිකාරීවරයි අපි දැක්ක යුදාමුදා නිලධාරිය ඇවිල්ලා කිව්වා දැන් අපි සහල් තියෙන තැනුත් දන්නවා සහල් මෝල් කඩලා හරි මේ රටේ ජනතාවට සහල් මිල පාලනයක් කරනවා කියලා. ඔබතුමාම විටකදී පිළිගත්තා මේක පාලනය කිරීමේ ගැටලුවක් තියෙනවා මේ මාෆියාව හරහා කියලා. මම අහන වර්තමානයේ අද මේ මොහොත වෙනකොට අලුත් අවුරුද්දක් ජෙවිලි ඉවර වෙලා තියෙනවා මේ සහල් මාෆියාව පාලනය කරන්න ආණ්ඩුවට බෑ කියන තර්ජනය අපි දැක්ක එක්තරා රූපවාහිනාලිකාවකදී මේ රටේ සහල් මාෆියාව නිර්මාණය කරන වෙළඳපොලේ ඉහළම ඉන්න ව්‍යාපාරිකයෙක් ප්‍රකාශ කරා කෘෂිකර්ම ඇමතුමාට හැරෙන්නවත් බෑ අපිත් එක කියලා. මේ වගේ තර්ජන ගර්ජන හමුවේ වර්තමාන ආණ්ඩුව මොකක්ද ඉදිරි සැලැස්ම කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඇත්තටම මේ සහල් මිල පාලනය කළ ජනතාවට සාහනයක් ලබා දෙයි.
ගරු කතානායකතුමනි, ඉතාම පහසු ක්‍රමවේදය සහල් මිල පාලනය කරන්න පසුගිය රජයේ කලක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොලෙන් අඩු මිලට සහල් ලංකාවට ගෙනල්ලා වෙළඳපොළ තුර පුරාම බෙදා හැරීම. මේකෙදී ඕනෙම මාෆියාවක් පාලනය කරන්න පුළුවන්. හැබැයි එතනදී ඉතිහාසයේ වෙලා තියෙන්නේ සහල් මාෆියාව පාලනය වෙලා තියෙනවා, සහල් මිල අඩු වෙලා තියෙනවා, සහල් ගෙන්නීමට සම්බන්ධ ඒ විෂය භාර අමාත්‍යවරු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් හොරකම් කරලා වංචා කරලා තිබෙනවා කියන එක පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසමේ පැමිණිලි රාශියක් තිබෙනවා. ඔබතුමාට මම සඳහන් කළ පරිදි 2015 වර්ෂයේදී මේ ආණ්ඩුව ආපුම ගමන් වෙළඳපොලේ කිසිදු සහල් ලිංගයක් නැතුව මෙට්‍රික් ටොන් 275,000කට අධික ප්‍රමාණයක් 275,357ක් ගෙනල්ලා තියෙනවා. මෙහිදී සිද්ධ වෙලා තියෙන වංචාව හොරකම බිලියන 6කට වැඩි කියලා තමයි තක්සේරු කරලා තියෙන්නේ. මෙයා සම්බන්ධයෙන් ඒ විෂය භාර අමාත්‍යවරයාට නඩු පවරන්නට කියලා තියෙනවා. නමුත් නඩු පවරලා නැහැ. ගරු කතානායක තුමනි, මේ නිසා අපිට පාර්ලිමේන්තු වශයෙන් වගකීමක් තියෙනවා. මේ මහා පරිමාණ හාල් හොරකම සම්බන්ධයෙන් අපක්ෂපාත සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ හා සම්බන්ධිතව අදාළ පාර්ශ්වයන්ට ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් පමුණුවන්න. මොකද මේ අත්‍යවශ්‍ය කාර්යයක්. දෙක, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රතිපත්තියට මාරු වෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ හාල් පිටරටින් ගෙන්නන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙන්නන්න ඉඩ දෙනවා නම් ඉතා පහසුවෙන් මේ මිල පාලනය කරන්න පුළුවන්. නමුත් ඔබතුමාට මම සදාන් කරන්න කැමති නාඩු සාල්, සම්බ සාල්, කැකුළු සාල් කියන සාල් වර්ග තුනේම මිල මේ අවුරුදු සමයේදීත් පාලනය කරලා තිබුණා රුපියල් 100ට වඩා අඩු මිලට. අපිට පාලනය කරන්න බැරි වුණේ කීරි සම්භා අනිත් දේ පමණයි. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආරක්ෂිත තොගය සඳහා රජයට සාල් තොගයක් පවත්වාගෙන ගිහිල්ලා සතොස්ස සහ සමුපකාර හරහා මේ බෙදා හරින්. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය සහල් මිලදී ගත්තේ නැහැ ඔබතුමාලගේ රජයේ සමේ. දැන් ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වීඅලවි මණ්ඩලයේ හරහා සහල් මිලදී ගැනීම කරනවා. මේ ආරම්භයේ විතරයි, එක දවසකින් හරවන්න බෑ. දීර්ඝ කාලයක් අවුරුදු 5ක් දිගටම තමුන්නාන්සේලා අනුගමනය කර ප්‍රතිපත්තිය අපිට එකසරේ ආපහු හරවන්න බෑ. ඒ සඳහා කෙටි කාලයක් දෙන්න ලබන කන්න වෙනකොට මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳනවා.
ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතුමා දීපු පිළිතුර ගැන මං හිතන්නේ කිසිම සාධාරණකමක් නැහැ. එතුමා කිව්වා මේ ආණ්ඩුව කාලේ මේ සහල් මේ මිලදී ගත්තේ නැහැ කියලා. කැටින් කියනවා සහල් කොහොමත් මිලදී ගන්න, වී මිලදී ගන්නේ, වී කොච්චර මිලදී ගත්තද? ඔබතුමාලම චෝදනාවක් කරා මේ මොකද්ද මත්තල එයාපෝට් එකෙත් වී ගබඩා කරා කියලා. එතුරු මිලදී ගත්තේ වනේ ගබඩා කරේ. ඔබතුමා දීපු උත්තරේ මේ පහුගිය ඇමතිවරයා හාල් හොරකම් කරපු හින්දා රටට හාල් ගේන්නේ නැහැ කියන කාරණාව මේ කියන එක ප්‍රමාණවත් නැහැ. මෙතුමා ඉතින් පැය කාලක උත්තරයක් දුන්නා, මාත් ඒක අනුසාරයෙන් මේ ප්‍රශ්නේ අහන්න
ඕනේ.
ඒ නිසා ගරු කතානායකතුමනි, මම අහන්න කැමතියි හාල් මේ රටට ගේන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් කරන් දෙනවා. ඒක හොඳයි. ඒකේ වාසිය අපේ ප්‍රදේශවල හම්බන්තොට, පොළොන්නරුව, ගොවියන්ගේ අතට යනවා වීමිල වැඩිවීමත් එක්ක. හැබැයි හැබැයි ගැටලුව කරු ඇමතුමනේ ඔබතුමා දන්නවා වඩාත්ම හොඳට මේ රටේ අද වෙනකොට ආණ්ඩුවට තර්ජනය කරනවා අහල් ව්‍යාපාරිකෝ
දෙවෙනි ප්‍රශ්නේ
ඔබතුමාලා ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඒ තර්ජන හමුවේ ආණ්ඩුවට උත්තරයක් දෙන්න නැහැ ආණ්ඩුව ඔය වගේ සරල සිල්ලර විදියට මේ ප්‍රශ්නේ මගහැරලා ගියාට ඍජු උත්තරයක් නැහැ අපි අහන්නේ ඔබතුමාගෙන් පහුගිය කාලේ ඇමතුමර හොරකම් කළා තියෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න ඔබතුමාලා ආණ්ඩුව හැබැයි මේ හාල් මිල පාලනය කරන්න බෑ අපි තමයි මේකේ හයිය තියෙන මිනිස්සු කියලා ව්‍යාපාරිකයෝ කියන එකට යට වෙලා ඉන්නවනම් ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලෙත් ඉන්න ව්‍යාපාරිකයෙක් කියනවා එහෙම තියෙනවනම් ආණ්ඩුවක් විදියට ගැසට් ගහලා දවස ගානේ අකුලෝ ගැනීම තරහා මෙරට පාරිභෝගිකයට දෙන පණිවිඩය මොකක්ද
අපි කිසිම මේ තර්ජනයකට බියෙන් ඉඳලා නැහැ තමුන්නාන්සලා තමයි තර්ජනයට බියෙන් ඒ කාලය තුලදී වී මිලදී නොගත්තේ දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව තරංකාරී ලෙස මිලදී ගැනීම කරලා තියෙනවා. දැන් අද දවසේ අපිට සතොසට හා සම්පකාර ව්‍යාපාරයට හාල් සම්පූර්ණයෙන් සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් ඒ අමාත්‍යංශේ. ඒ මිල අපි පාලනය කරලා තියෙනවා. ඔය කියන කීරි සම්බා අනිත් සම්බා පිළිබඳ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක අපි ඉදිරි කාලයේදී උත්තරයක් සොයලා දෙනවා. ඒ ගැන බය වෙන්න එපා අපි කිසිම රාජ්‍ය හෝ පුද්ගලිකංශයේ ආයතනයකට දන ගහන ආණ්ඩුවක් නෙමෙයි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා
බොහොම ස්තුති චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කරුණා කටයුතුමා
දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමා ගරු මන්ත්‍රීතුමා දිග ප්‍රශ්නයක් තියෙන්නේ සභාගත කරලා අතුරු ප්‍රශ්න අහනවාද කොහොමද වෙන්න ඕනේ දිග උත්තරයක් තියෙන්නේ නම් ටික තියෙනවා ගරු සභාපති ගරු කතානායකතුමනි අලුතෙන් සභාපතිවරයා පත්වෙච්ච නිසා මේ ප්‍රශ්නේ අහනකොට හිටපු සභාපතිවරයා නෙවෙයි දැන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔබතුමාට මේ පිළිබඳව මම සරිදයක් ඇතුළත සියලු විස්තර ටික දෙන්නම්.
හරි. උද්දීකපතින මන්ත්‍රීතුමා පරිසර ඇමතුමා.
අතුරු ප්‍රශ්න තනයි. අතුරු ප්‍රශ්න තියෙනවා.
ප්‍රශ්නෙට උත්තර දෙනවා කිව්වෙත් සති දෙකකින්.
ඒ අතුරු ප්‍රශ්න තියෙනවා. නැද්ද?
ඒ ප්‍රශ්නෙට සති දෙකකින් උත්තර දෙනවා කිව්වන්නේ. සති දෙකකින් දෙනවා කියන්නේ. හරි
සභා මන්ත්‍රීතුමා අලුත් සභාපතිවරයෙක් ඉන්නේ ඉතින් විස්තරත් දෙක සති දෙකකින් දෙන්න මේක පිළිතුරද මේ සභාගත කරන්න ගියේ නෑ සභාගත කරන්න ගියේ කරු කතානායකතුමනි පරණ පිළිතුර හැබැයි අලුත් සභාපතිවරයෙක් දෙක මේක වෙනස් වෙනවා ඉතින් අලුත් වෙනසක් දෙක ඔබතුමාට උත්තරය දෙන්න
හරි
දැන් පිට යනවා කරු කතානායකතුමා මගේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න දැන් මේක මේ වෙන කතා ඔබතුමාට තේරෙන්නේ නැතිනේ දැන් මගේ ප්‍රශ්නේ සභාගත කරන්න හදාන්නේ මේ අතුරු ප්‍රශ්න විතරක් අහන්න මම හෙව්වේ මේක ඉන්න අධ්‍යක්ෂක ජනරාල්ලාගේ තනතුරු හා ඔහුගේ සුදුසුකම්. එතකොට ඒක පස්සේ කියන්නම් කියන එක මම වෙනම එතුමා උත්තර දෙයි. මගේ අතුරු ප්‍රශ්නේ ගරු ඇමතිතුමනි.
මම නෑ කතා කරන්නේ. එතුමාට අහන්න ඕන අහන්න දෙන්න.
මේ කොහොම නාමල්ලා අධ්‍යක්ෂ මහත්තයාද නේ? හරි අමා බේර ගන්න ඉන්නේ. ගරු ඇමතිතුමා දැන් ඇත්තටම මේ තාරුණ්‍ය පිළිබඳව උනන්දුව තියෙන තාරුණ්‍ය පිළිබඳව හිතක් හදපු වර්තමානයේ ඉන්න ක්‍රීඩා ඇමතිතුමා. විශේෂයෙන් මම හිතනවා පෞගේ කාලේ මේ තාරුණ්‍ය පිළිබඳව සරසුම් හදලා තාරුණ්‍ය පිළිබඳව අනාගතයේ දකින්න යම් වැඩපිළිවෙලක් ඔබතුමා අතේ තිබුණා මේ අමාත්‍යාංශය බාර ගන්න කලී. ෂා අපි තාම දකින්නේ නැහැ. මොකද දැන් ඇත්තටම බාලගිරි දෝෂය කියන කාරණේ කරු කතානායකතු වෙන්නේ අද නෙමෙයි හෙට කියන කාරණේ. ඒ වගේම තමයි තාරුණ්‍ය හෙට කියන වචනේ දින අදාසත් අපි දකින්නේ. ඒ නිසා එහෙම නොවි යථාර්ථයක් දකින්න පුළුවන්. සිහිනියක් දකින්න පුළුවන් තාරයන්ට බල වැඩපිළිවෙල නාමල් රාජපක්ෂ කරු ඇමතුමා හැටියට ඒ නිර්මාණශීලී වැඩපිළිවෙල මොකද්ද මේ ඉදිරි අවුරුදු 3 තුල.
ගරු කතානායකතුමනි අපි පැහැදිලිව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල මේ රටේ තරුණයාගේ ඉලක්ක සහගත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාලගේ පාලන කාල සීමාව තුල මේ රටේ 14%ක් තිබිච්ච තරුණ විරකියාව 20.2%ක් දක්වා ගරු මන්ත්‍රීතුමනි වැඩි වෙලා තියෙනවා. හැබැයි දැන් කොරෝනා වසංගතයත් දෙක ගරු කතානායකතුමනි අපි විශ්වාස කරන අපි හිතන්නේ මේක ඊට වඩා එහාට ගියපු ඉලක්කයක් බඩපත් වෙලා තියෙනවා. මෙතෙක්කල් තරුණ සේවා සභාව නැත්නම් තරුණ අමාත්‍යාංශය හුදෙක් ඔබතුමාලාගේ කාල සීමාව ඇතුළුව පාවිච්චි කරේ දේශපාලනික ප්‍රවාහය නැත්නම් දේශපාලනික වශයෙන් ස්ථාපර කරගන්න. පත් කරපු සභාපතිවරු සියල්ලම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පත් කරපු සභාපතිවරු කරු කතානායකතුමනි හිටියේ. හැබැයි අද අපි එතනින් එහාට ගිහිල්ලා වැඩපිළිවෙලක් එක්ක තරුණ සේවා සභාව ඇතුළු තරුණ අමාත්‍යාංශයේ කටයුතු කරන ගරු මන්ත්‍රීතුමනි අපි ඉලක්ක සහගතව සැලසුම් කරලා තියෙනවා. මේකෙදී අපි ඉලක්ක සහගත කියනකොට අපේ ප්‍රධානතම ඉලක්කය තමයි යෞවන සමාජ ව්‍යාපාරයට අවුරුදු 16 බැඳෙන දරුවා අවුරුදු 29ක් වෙනකොටත් යෞවන සමාජ ව්‍යාපාරය ඇතුලේ විරකියාවෙන් නම් ඉන්නේ. නිපුණත්වයක් නැත්තම් වෘත්තීය පුහුණුවක් නැත්නම් ඒ තරුණයා යෞවන සමාජයේ ව්‍යාපාරයට බැඳෙන කේ පළක් නැහැ. එහෙමනම් අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේනකොට හදලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙතෙක් කල ඉතිහාසයේ 38000ක් බැඳිච්ච යෞවන සමාජ ව්‍යාපාරයේ දැන් 380000 දක්වා ගරු කතානායකතුමනි වැඩි කළා තියෙනවා. ඒ වැඩි කළ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි අපේ සහෝදර අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ එක්ක විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශ එක්ක තරුණ ව්‍යවසායකින් කෘෂි ව්‍යවසායකින් 25000ක් ඇති කරන්නත් ධීවර අමාත්‍යාංශයත් එක්ක තරුණ ධීවර ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම විසිදුරු මසුන් සහ අනිකුත් එක්ස්පෝර්ට් මාකට් එකට අවශ්‍ය ව්‍යවසායකයන් 5000ක් බිහි කරන්නත් ඒකම අපේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව මේ රටේ නිපුණතාවයෙන් යුතු තරුණයන්ගේ ප්‍රශ්‍යතේ වැඩි කරන්න සහ විදේශ රැකියා අමාත්‍යාංශයත් එක්ක පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළ තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ තරුණ අමාත්‍යාංශය කිව්වම හුදකලාව හැසිරෙන්න බෑ. හුදකලාව හැසිරෙන්න පුළුවන් විනෝදාංශය තකා. ඒ කියන්නේ මියුසික් ෂෝ එකක් කරනව නම් කානිවල් එකක් කරනව නම් දැන් මෙතෙක් කල අපි දකපු දේවල් විදියට අපිට හුදකලාව හැසිරෙන්න පුළුවන්. හැබැයි තරුණ අමාත්‍යාංශය කරු කතානායකතුමනි හුදකලාව කටයුතු කරන්න පුළුවන් අමාත්‍යාංශයක් නෙවෙයි. අනිකුත් සියලුම අමාත්‍යාංශ එක්ක බැඳිලා ඒකාබද්ධව කටයුතු කරන්න ඕනේ. මොකද මේ රජය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අනාගතවාදී ප්‍රතිපත්ති ජනතාවාදී ප්‍රතිපත්ති. ඒ අනාගතවාදී සහ ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ගරු මන්ත්‍රීතුමනි ඒ ප්‍රතිපත්ති ඇතුලේ තරුණයාගේ අනාගතය ගොඩනැගෙන්නේ. ඉතින් තරුණයාගේ අනාගතය ගොඩනැගෙන්න තරුණ අමාත්‍යාංශයේ විදිහට අපේ ප්‍රධානතම කාර්යය තමයි මේ තරුණයන් වෙනුවෙන් මේ රජයක් රජය සහ පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක කරන ව්‍යාකෘති කළමනාකරණය කිරීම සහ ඒ වාට තරුණයෝ ඒකාබද්ධ කිරීම සහ තරුණයාන්ගේ අනාගතය ගොඩනගන්න පුළුවන් මාවත නිර්මාණය කරන්න. ඊයේ දිනේ විශේෂයෙන්ම අපි කැබිනට් අනුමැතිය අපිට ලැබුණා හයි ඉම්පැක්ට් කමියුනිටි සෙන්ටර්ස් නැත්නම් අධි මේ තරුණ අධි සමාජයට බලපෑමක් ඇති කරන්න පුළුවන් මධ්‍යස්ථාන කීපයක් ස්ථාපනය කරන්න විශේෂයෙන්ම වැහිච්ච ගොඩනැගිලි ඒකාබද්ධව තරුණ සහ තරුණ අමාත්‍යාංශයත් පෞද්ගලිකාංශයත් ඒකාබද්ධ. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ තරුණයාගේ අනාගතය ගොඩනගන්න කැරියර් ගයිඩ්ස්. මොකද අද ගැටලුව තරුණයාගේ අනාගතය ගොඩනගා ගැනීමට ඇති අපහසුතාවය නෙවෙයි. ඔහුට මාවත අවංකව පෙන්වන්න ඕන කරු කතානායකතුමනි. ඒ සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන පීඨවන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ. මධ්‍යස්ථාන කියන්නේ තවත් එක ගොඩනැගිල්ලක් නෙවෙයි. තරුණයාට තමන්ගේ අධ්‍යාපනය කැරියර් සාමාන්‍ය පෙළ දරුවාට උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට වෘත්තීය පුහුණුවක් තෝරා ගන්න ඕන නම් තාක්ෂණය තෝරා ගන්න ඕන රැකියාගතයක් රැකියාවට යන්න ඕන නම් ඒ සඳහා උපදෙස් ලබා ගන්නේ කොහොමද කියන ඒ සියල්ලම දෙක අවශ්‍ය වැඩපිළිවෙල මේනෝට අපි හදලා තියෙන විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරලා තියෙන දෙත් තරුණයාගේ හෙට දවස ගැන කතා කරනකොට ගරු මන්ත්‍රීතුමනි තරුණයාගේ හෙටක් ගැන කතා කරන්න නම් ආණ්ඩුවක් විදියට පැහැදිලිව තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. පසුගිය අවුරුදු 5 අපි දැක්කේ අන්නේ තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා තමයි ඔය හෙට දවසේ පිළිබඳව ඔබතුමාලට අඳුරටපත් වෙන්න සිද්ධ වුණේ. හැබැයි අද එහෙම නැහැ කරු කතානායකතුමනි පැහැදිලිව අපි මේ රටේ තරුණයා ඉලක්ක සාගතව ගෝලීය කරණයක් දෙක්ක අපි අවබෝධ කරගෙන ලෝක රැකියාව වෙනද පුළ අපි අවබෝධ කරගෙන අධ්‍යාපන ප්‍රතිවිවගත කිරීමක් මේ වෙනකොට සුනිල් ප්‍රේමජාන්ත ඇමතුමාගේ ආරම්භ කළා තිනෝ මේ සියල්ල මේකාබද්ධ කරගෙන බඳුරු ගුණවත් දෙන ඇමතුමාත් එක්ක ව්‍යවසායිකයෝ හදන වැඩපිළිවෙල මේ සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධව අද තරුණයාගේ අනාගතයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
ඔබතුමා මම හිතනවා ඔබතුමාගේ පිළිතුර තුල තිබෙන වැඩපිළිවෙල දකින්න දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුවත් දකින්න නමුත් ඒක ප්‍රායෝගික නැහැ ගරු කතානායකතුමනි. මම ඔබතුමාගේ වැඩපිළිවෙලට යම් දෙයක් එකතු කරා නම් මේ ජංගම දුරකථනය. මේක විදේශ රටක ගියේ. හැබැයි ගරු එමතුනි හදන්නේ මේක කැඩුනම හදන්න යන්නේ නැහැ විදේශ රටක. සා ඔබතුමාට පුළුවන්කමක් තිබෙනවා නම් මේ තරුණයා තුල තියෙන හැකියාව ඔහුගේ තිබෙන සංගවිච්ච කුසලතාවේ අපි හදනවා. ඒකට මහා වියදමක් යනවා. කාලයක් ගත වෙනවා. හැබැයි අපිට තේරුම් අරගන්න බැරි වෙලා තිබෙනවා මේ දැනුමට සරලන මූල්‍යමය හයිය දෙන්න. ව්‍යවසායගත හැකියාව දෙන්න. දැන් මේ අමුද්‍රව්‍ය ටික දෙන්න පුළුවන්. මේකට යන මූල්‍යම සහයෝගය දෙන්න පුළුවන්. මොකද අපේ ආණ්ඩුව කාලේ අපිට මතකයි විශ්වවිද්‍යාලයේ එළියට එන දරුවාට 115ක ණයක් දීලා උඩ තනියෙන් නැගී හිටින් ස්වයං රැකියාවක ඒ හයිය දුන්නා. නමුත් ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් නම් ගරු එමුතුන ඔයගේ සිහින දකින්න ඔයගේ වැඩ පිළිවෙලක් නෙවෙයි ඒ දරුවට ඒ තරුණයාට තමන් දන්න දේ තමන්ට පුළුවන් දේ ඔබ රටේ බදු සල්ලි වලින් ලබා දීම තුළ ඔහුට රටටත් ඔහුගේ පවුලටත් රැක ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. දැන් අපි දකින මේ අපි දකින මේ යවුන සේවාසා විවිධ දේවල් තුල දැක්කම ඔවුන්ට පුහුණුව දෙනවා ඔවුන්ට අධ්‍යාපනය දෙනවා එළියට දානවා හැබැයි ඔවුන්ට මුදල් නැහැ ඒක කරගෙන යන ස්ථාන නැහැ ඒ වැඩපිළිවෙලයි තමයි තාමත් අර රාජ්‍ය සේවයේ තුල ඒ යැපුම් මානසිකත්වය තුල ඉන්නේ එයින් එහාට ගිය වැඩපිළිවෙලක් තමයි තරුණ ඇමතිවරයෙක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ තරුණයෝ ගැන හිතපු වැඩසටහන් නඩු ඇමතිවරගෙන් බලාපොරොත්තු වෙන අර හැමදාම ආණ්ඩුව ආපුවම කියන කතා මේ හංසාටකට එකතු වෙන කතා නෙමෙයි කරුද එවැනි වැඩපිළිවෙලක් කරන්න යම් මූල්‍ය ප්‍රතිපාදනක ඔබ අමාත්‍යංශ ආරවින් කරන්න පුළුවන් දෙදිරි.
ගරු කථානායකතුමනි ප්‍රථමයෙන්ම කියන්න ඕනේ විශ්වවිද්‍යාලයෙන් එන දරුවට කාර්මික පුහුණුවක් දෙන්න ප්‍රතිපාදනයක් දෙන එකේ පළක් නැහැ. විශ්වවිද්‍යාලයෙන් එන දරුවට ව්‍යවසායකයෙක් වෙන්න ඕන නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නම් ඒකට ප්‍රතිපාදනයක් හෝ අඩුපොලියේ සහිත ණයක් දෙන එක තමයි කළ යුතු කාරණය. මේ අවුරුද්දේ අපේ බඳුළු ගුණවාද නැමැත්තුමත් මේ පිළිබඳ මහපොළේ හරහා සාකච්ඡා කරලා තියෙනවා ලක්ෂ 25ක මුදලක් දෙන වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා මේ මොබයිල් ෆෝන් එක ගැන කතා කරා. මේ වෙනකොටත් තරුණ සේවා සභාව සහ යෝන් සේනාංකය හරහා ටෙක්නීෂියන්ස්ලා පුහුණු කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒකයි මම මුලින්ම කරු කථානායකතුමනි කිව්වේ මේ රැකියාව වෙළඳ පොළත් තරුණයාගේ අවශ්‍යතාවයත් මැච් කරන්න ඕනේ. අපි 1997 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කම්කරුවා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා විදිහට ආරම්භ කරපු වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ තියෙන කෝස් එකම 20/22 කළා පළක් වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. එහෙනම් අද ඒ සියල්ලම නියාමනය කරමින් ගරු කථානායකතුමනි නූතනත්වයට ගැලපෙන විදිහට වැඩපිළිවෙල හදලා තියෙනවා. විශේෂයෙන්ම අපේ කුඩා ව්‍යාපාර අංශයේ තියෙන තරුණ අමාත්‍යාංශي අපට පුළුවන් ලක්ෂ 10 දක්වා 5.5% පොලියට ණය ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙනකොට කැබිනට් අනුපැති අපිට හම්බුණා. අපි මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා. ඔබතුමා මේ ප්‍රශ්න ආපුවක හොඳයි. මොකද ඔබතුමාට පුළුවන් එතකොට මේ පනතට සහයෝගය දෙන්න. යූත් සීඩ් ෆන්ඩ් එකක් නැත්නම් ස්ටාර්ට්අප් ෆන්ඩ් එකක් හදන්න විශේෂයෙන්ම ඔබතුමා ඔය කිව්වා වගේ තරුණ ව්‍යවසායකයන්ට පොලි රහිත ආයෝජනයක් විදියට රාජ්‍ය මැදිහත් වීම සහ ගැරන්ටියක් විදියට මැදිහත් වීමක් තුල ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දෙන්න. ඒ වගේම මේ වෙනකොට කර්මාන්ත අමාත්‍යාංශ විමල් විරවංශකරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් අපිත් මැදිහත් වෙලා ගැරන්ට ෆන්ඩ් එකක් හදන්න. විශේෂයෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාර තරුණයෙක්ට මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඕන නම් ගරු මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ මන්ත්‍රී බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න බෑ. ඇයි? තියෙන සියලුම ලියකියවිලි ගැන අහලා අන්තිමට ගෙදර ඔප්පුවට තමයි ණය දෙන්නේ. මේකට බැංකුවට බැලලා වැඩකුත් නෑ. අපි ක්‍රමවේදයක් හොයන්න ඕනේ. ඒ හින්දා අපි යෝජනා කරත් ගැරන්ට ෆන්ඩ් එකක් හදන්න. ඒතරේ ගැරන්ට ෆන්ඩ් එක හරහා පුළුවන් බැංකුවට අපයක් වෙලා ඒ අදාළ කුඩා ව්‍යාපාරිකයා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පත් කරන. ඉතින් පැහැදිලිව ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා ගරු මන්ත්‍රීතුමනි. අපේ පැහැදිලි ඉලක්කයක් තියෙනවා. අපි අලුත් ව්‍යවසායකයෝ ලක්ෂයක් ඊළඟ අවුරුදු 2 ඇතුළත අපි බිහි කරනවා. ඒ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තුවක් තියෙනවා. අපි වැඩපිළිවෙලක් ආරම්භ කළා දිනවා. කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෝ 1000ක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය කරා.
ඔව් ස්තුතියි. බුද්ධිගපත් වෙන මැතිතුමා පරිසර මැතිතුමාගේ අසීමිත
මම අහන ගරු කථානායකතුමා.
ගරු කථානායකතුමනි බුද්ධික පත්‍රණ ගෞරව මහත්මයා ප්‍රශ්න පිළිතුරු දෙන්න සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා. සති දෙකක්.
ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා මහා මාර්ග මැතිතුමාගේ අසීමිත ඇබ්සන්ට්. මොහොමඩ් මුසමිල් මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගේ අසීමිත
මැතිතුමිය නැ මේ මම අහනවා.
ගරු කථානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
රෝහණ බණ්ඩාර මැතිතුමා වනජීවී මැතිතුමාගේ රෝහණ බණ්ඩාර තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා
ආහාර කථානායකතුමා
සෞඛ්‍ය මැතිතුමාගේ අසීමිත
ගරු කථානායකතුමා ගරු කථානායකතුමනි තුෂාර සංජීව සුෂාර ඉන්දුනිල් අමසේන මන්තුමා අහපු ප්‍රශ්න සති දෙක කාලයක් ඉල්ලා සිටින උත්තර දෙන්න.
ශාන්ත බණ්ඩාර මැතිතුමා තරුණ කටයුතු මැතිතුමා
මහානගර කතානායක.
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා විශාල මේ දීර්ඝ ප්‍රශ්නයක් තියෙන හින්දා මම සභාගත කරන ඔබතුමා අතුරු ප්‍රශ්න ටික අහුවා නම් හරි.
ඔව් සුති කරවැමතුනේ මම මේ ක්‍රීඩා සංජිත පිළිබඳව සහ ක්‍රීඩිකාවන්ගේ පහසුකම් පිළිබඳව තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. මේකේ අතුරු ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි අපි දන්නවා අපේ රටේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉදිරියට ආපු ක්‍රීඩා ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඊටාම ආර්ථික අපහසුතා දුෂ්කරතා මැද තමයි ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1900 හතලි සටට පස්සේ ඔලිම්පික් පදන පදක්කමත් දිනා දුන්න සුවන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ගත්තත් ඒවගේම ශ්‍රියානි කුලවන්ස සුගත් තිලකරන්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගත්තත් අපි දන්නවා ඉතාම ආර්ථික අපවස්ථාව මධ්‍යේ කෙසේ හෝ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොඩක් ක්‍රීඩ ක්‍රීඩිකාවන් ඉන්නවා ගම් ඇතුලේ එයාලගේ දක්ෂතාවයේ තියෙනවා ඉදිරියට එන්න ක්‍රමවේදේ. මේක අපි දීර්ඝ කාලීනව මමත් ක්‍රීඩකෙක් හැටියටත් ක්‍රීඩා නිලධාරිවරයෙක් හැටියටත් කටයුතු කරද්දී අපි කතා කරපු දෙයක්. නමුත් ඒ ක්‍රමවේදේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි අපේ ජාතික නෙට්බෝල් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩිකාවක් හම්බුණා උතුරු ප්‍රදේශයෙන් දමිළ ක්‍රීඩිකාවක්. මං හිතන්නේ අපේ තර්ජනී ක්‍රීඩිකාව අපේ සිරන්ති රාජපක්ෂ මැතිනිය ඒ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවකදී මේ ක්‍රීඩිකාව දැකලා තමයි කොළඹට අරගෙන ආවේ. හැබැයි එතුමියට මුණ ගැහුනේ නැත්තම් නෙට්බෝල් කණ්ඩායමට ගෙනාපු සූරතා ගණනාවකට එතුමියගේ දායකත්වයේ ඉතාම වැදගත් වුණා. ඒක ලංකාවම පිළිගන්න කාරණයක්. ඉතින් ඒ වගේ මේ විවිධ දක්ෂතා තියෙන අය දැන් උදාහරණයක් ඇරියට මේ ටෙක්සාස්ති පැවැත්වුණ තරගාවලියේදී උසපැනීමේ තරගෙන් ඇත්තෙන්ම උසාන්තිවංක ක්‍රීඩකයා අපේ ශ්‍රී ලංකාවේ මංජුල තියලා තිබ්බ වාර්තාවම ආය බ්‍රේක් කරා. ඒක වාර්තාව පිහිටවන්න හැකියාව ලැබුණා. නමුත් ඒ ක්‍රීඩකයාගේ පසුබිම බැලුවත් ඒ පවුලේ ආර්ථිකයේ ඒ දෙමව්පිය ප්‍රකාශ කරපු හැටි අපි මාධ්‍ය තුලින් දැක්කා. ඉතාම අමිහිරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඔබතුමා දක්ෂ මේ පිළිබඳ අවබෝධයක් තියෙන සහ ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටියේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයෙක් හැටියට මම විශේෂයෙන්ම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට අහන්න කැමති මෙවැනි දක්ෂතා තියෙන විවිධ තැන්වල හැංගිලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙනීම සඳහාත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් අපේ රජයේ මැදිහත් වීමෙන් ගොඩනගලා දීලා නැවත වතාවක් අපිට ඔලිම්පික් සිහිනේ එහෙම නැත්නම් ආසියානු පදක්කම් සිහිනේ සැබෑ කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් මේ වෙනකොට සකසා තිබෙනවාද කියලා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ක්‍රීඩා කවුන්සිලයේ මහල ජයවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා කවුන්සිලයේ මේ වෙනකොට ජාතික ක්‍රීඩා සැලැස්ම අපට හදලා තියෙනවා. ඒ ක්‍රීඩා සැලැස්ම අනුව යමින් මේ වෙනකොටත් අපි පළමු වතාවට වෘත්තිමය වශයෙන් ක්‍රීඩකයෝ ගිවිසුම් ගත කිරීම අපි ආරම්භ කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. එහිදී පළමු වටේදී ක්‍රීඩකයන් 59 දෙනෙක් නොයෙක් ක්‍රීඩා නියෝජනය කරන ක්‍රීඩකයන් අපි වෘත්තිමය වශයෙන් ගිවිසුම් ගත කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දෙවනි වටේදී ජූනියර් ලෙවල් එකේ නැත්නම් පාසල් මට්ටමේ නැත්නම් ජූනියර් ලෙවල් එකේ තවත් ක්‍රීඩකයෝ 50 දෙනෙක් වෘත්තිමය වශයෙන් ගිවිසුම් ගත කරන්න. ඉතින් මේ හැම ක්‍රීඩකයෙක්ගේම ගිවිසුම රඳා පවතින්නේ පර්ෆෝමන්ස් බේස් වලට. නැත්නම් තමන්ගේ සාධනීය මට්ටම අනුව තමයි මේ හැම ක්‍රීඩකයෙක්ගේම ගිවිසුම රඳා පවත්වන්නේ. ඒ වගේම තමයි මේ ගමේ ඉන්න ක්‍රීඩකයෝ හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම කියන කාරණයේදී කරු කථානායකතුමනි ක්‍රීඩා සංගම් වලට සුවිශේෂී වක්‍යමක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම ක්‍රීඩා සංගම් එක සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදලා තිනවා ටැලන්ට් සර්ච් එකක් කරන්න. මේ ටැලන්ට් සර්ච් එකේදී වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ගරු ජීඑල්පීරි සමත්තුමා එක්ක අපි ක්‍රියාත්මක කරන ක්‍රීඩා පාසල් වලට අවශ්‍ය 8 වසරෙන් අවශ්‍ය බඳවා ගැනීමට අවශ්‍ය දක්ෂ තරුණයන් දරුවන් තෝරා ගැනීමත් ක්‍රීඩා සංචිත වලට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමත් ඒකම අපි යෝජනා කරලා තිනවා ගරු අමාත්‍යතුමාත් එක්ක එකගතාවේ පළ කළා තිනවා අධ්‍යාපන අමාත්‍යතුමා ජීඑල්පීරි ගරු අමාත්‍යතුමා ක්‍රීඩා පෝෂිත පාසල් කිහිපයක් නම් කළා. අන්නේ ක්‍රීඩා පෝෂිත පාසල් වලට දරුවන් කිහිප දෙනෙක් ක්‍රීඩාව මුල් කරගෙන බඳව ගන්න. ඉතින් ඒ කාරණය තුල අපි දකිනවා ඒ කාරණේ ක්‍රියාත්මක වීම තුල ග්‍රාමීය මට්ටමේ දරුවන්ව හඳුනගෙන ප්‍රධාන පෙළේ පාසල් වල ක්‍රීඩා කරන්නේ දරුවන්ට අවකාශය ලැබෙනවා. ඉතින් ඒ තුල අපි විශ්වාස කරනවා පැහැදිලිව මේ දරුවන්ට ඉදිරියට එන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙනවා. මොකද පැහැදිලිව අපි තේරුම් ගත යුතු කාරණය තමයි මේ පාසල් මට්ටමේදී මේ ක්‍රීඩකයෝ අපි හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්නවා විතරක් නෙවෙයි ඒ ක්‍රීඩකයන්ගේ පුහුණුව. මොකද අපිට තියෙන විශාදම අභියෝගය තමයි ක්වොලිෆයිඩ් ට්‍රේනර්ස්ලා නැත්නම් කෝචස්ලා අපිට තියෙන හිඟය. ඒ හින්දා මේ වෙනකොටත් අපි මේ සංගම් දැනුවත් කරලා තිනවා පැහැදිලිව වසර දෙකක් ඇතුළත අපි ඉලක්කයන් දීලා තිනවා මේ හැම සංගමයක්ම ක්වොලිෆයිඩ් ට්‍රේනර්ස්ලා සහ කෝචස්ලා. මොකද ට්‍රේනර්යි කෝචයි කියන්නේ දෙන්නෙක්. ඉතින් මේ දෙගොල්ලොංග පුහුණු වීම කරන්න එයාට අවකාශය ලැබෙනවා. ඒකම අපි මේ වැඩපිළිවෙල බාර ගන්නකොට කර කතානායකතුමනි අපිට ඔලිම්පික් සාධනීය මට්ටමේ කිසිම ක්‍රීඩකයෙක් හිටියේ නැහැ. අපේ එකම බලාපොරොත්තු තිබ්බේ අවම වශයෙන් එක ක්‍රීඩකයෙක් ඔලිම්පික් වලට තෝරගන්න. ඒ කියන්නේ ඔලිම්පික් එක දිනන්න නෙමෙයි තාම. ඔලිම්පික් නියෝජනය කරා. හැබැයි මේ වෙනකොට අපිට පෙනෙන්න ඉන්නවා ක්‍රීඩකයෝ 5ක් 4ක් 5ක් ඒ ඔලිම්පික් සාධනීය මට්ටමට ලං කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා අපි දැඩිසේ විශ්වාස කරනවා මේ ක්‍රීඩකයෝ අපි දැන් විදේශගත කරලා පුහුණු වීමුත් කරනවා. තේින්ද මේ විදේශ පුහුණු කඳවුරක් දෙකේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් වලට ක්වොලිෆයි වෙන්න පුළුවන් කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. ඒකම අපි බලාපොරොත්තු වෙනවා. එවැනි ශිෂ්‍යත්ව 100ක් ඊළඟ අවුරුදු දෙක ඇතුළත තවත් ක්‍රීඩකයන් 100 දෙනෙක් නොයෙක් ක්‍රීඩා වලින් විදේශ පුහුණුකම් පුහුණු සංචිත වලට යොමු කරන්න. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ මෙවර අයවැයෙන් 120ක් අපි වියදම් කරන්නේ ක්‍රීඩකයා සහ පුහුණු කරුවාගේ අභිවෘද්ධිය සඳහා. නැත්තම් මානව සම්පත හදන්න ඒ ලැබන අවුරුදු 130ක් කරනවා. ඊට පස්සේ අවුරුදු 135ක් කරනවා. 20යි 25 වෙනකොට ඒ 50 ගේනවා. ඒ කියන්නේ යටිතල පහසුකම් සහ පරිපාලන කටයුතු 50කුත් ක්‍රීඩකයා සහ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ මුදලින් 50කුත් වැය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නය අපේ සහෝදර වීරසමන මන්ත්‍රීතුමා.
ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි ගරු අමාත්‍යතුමනි, ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට විශාල කාර්යභාරයක් කරනවා. ඔබතුමා දැනුත් සඳහන් කරපු ආකාරයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා විෂය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරිබාහිරව කරන්න ඉඩකඩක් හම්බ වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශය එකට ගියොත් තමයි මේ කටයුතු සාර්ථක කරගන්නේ. පහුගිය කාලවල ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඒක වැඩසටහනක් තමයි ඔබතුමා සඳහන් කරපු පාසල් ශේෂ්ඨය තුළ ඉන්න දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගන්න ටැලන්ට් ඩයිඩෙන්ටිෆිකේෂන් කියලා වැඩසටහනක් පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා. ඒ වැඩසටහන දැන්ට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාවත් නැත්නම් ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොකද්ද කියන කාරණාව වගේම ගරු අමාත්‍යතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ දැන් චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා 6 ශ්‍රේණියෙන් ඉහළ හැම පාසල් දරුවෙක්ම කුමන හෝ ක්‍රීඩාවක යෙදෙන්න ඕන කියලා. දැන් ඒ චක්‍රලේඛය සාම්ප්‍රදායික හමස් පෙට්ටියට ගිය චක්‍රලේඛයක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපන බලධාරීන් මේ විභාග මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයේ තුල ඒ ක්‍රීඩාව සම්බන්ධ දක්වන්නේ උනන්දුවත් දක්වන ඇතැම් විදුහල්පතිවරු කීප දෙනෙක් සහ ක්‍රීඩක ගුරුවරුන් කීප දෙනෙක්ගේ උනන්දුවක් තියෙන තැන් වල විතරයි මේ කටයුත්ත සම්පූර්ණ සිද්ධ වෙන්නේ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු චක්‍රලේඛය එවනම්නම් 6 පන්තියෙන් ඉහළ දරුවන් කුමන හෝ ක්‍රීඩාවක් යෙදෙන්න ඕන කියන කාරණාව. මොකද ඒක මේ ඔලිම්පික් පදක්කම් ලබා ගැනීම විතරක් නෙවෙයි, ජය පරාජය ඉඳරා ගන්න, අනිත් පැත්තෙන් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් රෝග නැති කර ගන්න හැම දෙයකටම ඉවහල් වෙන මේ ක්‍රීඩා වෙනුවෙන් ඔබතුමා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන කාරණාව ගරු අමාත්‍යතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයත් කාරණා දෙක සම්බන්ධව මැදිහත් කරගන්නේ කොහොමද කියන කාරණාව දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, අපි ප්‍රථමයෙන්ම ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා ගරු ජීල්පීරි සමත්තුමාට. කාලයකට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් පළාත් සභාවත් එකට වැඩ කරන කාල සීමාවක් බවට මේ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට අපේ වැඩ කටයුතු කිරීම සඳහා විශාල සහනයක් සහ ලේසියක් පහසු වීමක් ඒ තුලින් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ක්‍රීඩා පාසල් සහ පෝෂිත පාසල් වල දරුවෝ හඳුනා ගැනීමේ ටැලන්ට් සර්ච් එක අපි පටන් ගන්නවා. අපට ප්‍රමාදයක් වුණේ කෝවිඩ් 19 වසංගතයක් දෙක පාසල් වහලා තිබ්බ ගරු කතානායකතුමනි. ඒකම ක්‍රීඩා අතරමඟ නතර කරලා තිබ්බා. ඒ හින්දා දැන් ක්‍රමක්‍රමයෙන් ඒ ආරම්භ කළ දින නිසා අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ අග ඉඳන් ඒ ටැලන්ට් සර්ච් එක ක්‍රියාත්මක කරන, විශේෂයෙන්ම අපි තරුණ ඕපන් ඩේ එක ඩිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක කරනවා. ඒකට සමගාමීව ඒ එක් ඩිස්ත්‍රික් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන එක ක්‍රම තුනකට යන්නේ. එකම ස්ථානයේ කෙරුවත් එකක් පාසලට, අනිත් එක පළාත් සංසිත වලට සහ ක්‍රීඩා සංගම් වලින් ක්‍රියාත්මක වන සංසිත වලට පවා හඳුනා ගන්න පුළුවන් අපට. ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අඩි 5යි 10ට වඩා උස දරුවෝ පුළුවන් තරම් එකතු කරගන්න. මොකද සමහරට ඒ දරුවෝ අඩි 5යි 10ක් උසයි ක්‍රීඩා කරන්නේ වොලිබෝල් වෙන්න පුළුවන්, හැබැයි ක්‍රිකට් වලට දක්ෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑල් ළමෙක් නම් නෙට්බෝල් වලට දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් මේ දරුවන්ට අවකාශය දෙන්න ඕනේ මේ ඕනෑම ක්‍රීඩාවක නිරත වෙන්න. අනිත් පැත්තෙන් පාසල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමත් අපි සාකච්ඡා කරා. දැන් අධ්‍යාපන ප්‍රතිවිවගත වෙනවා. අලුත් ප්‍රතිසංස්කරණ හැදෙන එකට අපි යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මොකද ගරු කතානායකතුමනි, ක්‍රියාශීලී තරුණයෙක් අපි හදන්න ඕනේ. ක්‍රියාශීලී තරුණයෙක් හදන්න නම් ගරු මණ්ඩලතුමනි ඔබතුමා කිව්වා වගේ මේ විභාග තරංකාරී විභාග ක්‍රමෙන් අපි ඈත් වෙලා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයකට අපි යන්න ඕනේ. මම කියන්නේ ඒ අධ්‍යාපන ක්‍රමයට අපි මාරු වෙනකොට ක්‍රීඩාවේ දියුණුව ඉබේම 50%කින් වැඩි වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යෝජනා වෙලා තිනේ. එකම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් යෝන් සේනාංකයේ හරහා මේ ක්‍රීඩා කිරීම තුළ දරුවාට ලැබෙන ප්‍රතිලාභයන් මොනවද කියන කාරණේ පිළිබඳවත්, ක්‍රීඩාවත් දෙක කලාව සංගීතය මේ සියන අනිකුත් කාරණා සියල්ලම ඒකාබද්ධව වැඩපිළිවෙලක් හදන්න ඕනේ ගරු කතානායකතුමනි. මොකද අපිට තියෙන විශේෂම තවත් අභියෝගයක් තමයි අපේ ඩාන්සින් ගෲප්ස් තියෙන තරුණ සේවා සභාවේ ඒ අයගේ තියෙන ෆිසිකල් ෆිට්නස් පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ කාරණේත් අපි ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ඉදිරි කාලෙදී අපිට හැකියාව ලැබෙයි ඔබතුමා කියපු යෝජනා කරපු යෝජනාවල් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒවැ ප්‍රතිඵල ලබා ගන්න අපිට හැකියාව ලැබෙයි.
හොන්ඩබල රසමාණිකම්
අහන කතානායක.
කතානායකතුමනි, මෙම දුම්රිය මඩකඩවල සිට පැමිණ රාත්‍රී තැපැල් දුම්රිය සමග හුවමාරු වීමට සිදුවීම නිසා මඩකඩව ළඟා වී බිඳි රාත්‍රී 11 පසුවන අතර නැවත පසුදින 1:45ට මඩකලපුවේ දුම්රියෙන් ගමන් ආරම්භකට සිදුවේ. මෙම වේලාවට මඩකලපුවේ මගීන් බලාපොරොත්තු වෙන නොහැකි අතර දුම්රිය තවදුරටත් ප්‍රමාදව ගමන් ආරම්භ කළොත් දුම්රිය දාමනයේ ප්‍රධාන අරමුණ කාර්යාලය මගින් නියමිත වේලාවට ගමනාන්තයට රැගෙන ඒමට සිදු කළ නොහැක. ඒ හේතුවෙන් කොළඹ සිට පොළොන්නරුව දක්වා ධාවනය දුම්රිය මඩකලපුව දක්වා ධාවනය ප්‍රායෝගික නොවේ. 2001 වසර අවසන් වනට මාර්ග පිරිසකර කටයුතු නිම කළ හැක. අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මං හිතන්නේ මේ ප්‍රශ්නේ අපි දැන් මං අහලා තිබ්බේ අර මඩකලපුවේ පොළොන්නරුවේ ඉඳන් මන්ද බිදූසි හරි මොහර කියන නමක් යටතේ ගිය හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදී අලුත් ඉන්ටර්සිටි ට්‍රේන් එකක් පටන් ගත්තා පොළොන්නරුව ඉඳන් කොළඹට විතරක්. ඒ ට්‍රේන් එක ඇමතුමා දැන් පිටත් වෙන්නේ පොළොන්නරුවෙන් උදේ 3ට. ඒක කොළඹට එනවා උදේ 9 වෙද්දී. ආපහු හවස 3යි කාලට කොළඹින් පිටත් වෙලා 7යි කාලෙදී පොළොන්නරුවට යනවා. මම මේ ඉල්ලන්නේ ඇමතුමා දැන් 3යි 3ට පොළොන්නරුවෙන් පිටත් වෙන එක ඊට වඩා පොඩ්ඩක් කලින් මඩකලපුවෙන් ඉඳන් පටන් ගත්තොත් මම මට ආරංචි වෙච්ච විදිහට ඇමතුමා ඒ අර පොළොන්නරුවේ ඒ දැන්ට තියෙන ට්‍රේන් එකේ ගොඩක් දවස් වලට හිස් සීටුත් එනවා කොළඹට එද්දී. මොකද ඒකට පොළොන්නරුව ඉඳන් කොළඹට විතරක් එන ඉන්ටර්සිටි සෙනඟ මදි. ඉතින් මම ඉල්ලුම් කරන්නේ පොළොන්නරුවට ඉඳන් එන්න ඇලකේෂන් එකක් වෙනම තියලා ඔන්ලයින් බුක් කරද්දි සීට්ස් ටික බ්ලොක් අවුට් කරනවා. මොකද ඒතර පොළොන්නරුවේ කාටවත් අවාසි වෙන්නේ නැති විදිහට. ඒකෙන් නැත්තම් මඩකලපුවේ ඉඳන් ඔක්කොම આવොත් පොළොන්නරුවේ නගින්න බැරි වෙන නිසා අවාසි වෙන්නේ නැති විදිහට මඩකලපුවේ ඉඳන් දැන් 3ට උදේ 3ට නම් පොළොන්නරුවෙන් පටන් ගන්න ඊට වඩා පොඩ්ඩක් කලින් මඩකලපුවෙන් පටන් ගත්තා නම් ඒක ගොඩක් ලොකු උදව්වක්. මොකද දැනට තියෙන ට්‍රේන් එකේ ආවොත් එහෙම ඇමතුමා කොළඹ ඇවිල්ලා දවසක් මොන හරි ගෙස්ට් හවුස් එකක ඉඳලා තමයි බැටික්ලෝ යන එක 2 day trip එකක්. දැන් මේක උදේ 9 වෙද්දි කොළඹට එනකොට බැටික්ලෝ ඉඳන් එන එකේ උදේ 9ට ඇවිල්ලා එයාගේ වැඩ ටික කරගෙන හවස 3 වෙද්දි ආයේ කෝච්චිය ගිහිල්ලා හවස 7-8 වෙද්දි ඇමතුමා ගෙදර යන්න පුළුවන්. ඉතින් මේකේ අපි ඉල්ලුම් කරන්නේ මේ වෙන මේ දැන් තියෙන ට්‍රේන් එකේ වෙලා වෙනස් කරන්න නෙවෙයි. ඒ කියන්නේ දැනට බැටික්ලෝ ඉඳන් කොළඹ වෙන ඉන්ටර්සිටි ට්‍රේන් එකේ වෙලා වෙනස් කරන්න නෙවෙයි. පොළොන්නරුව ඉඳන් එන ස්පෙෂල් ට්‍රේන් එක බැටික්ලෝ ඉඳන් ස්ටාර්ට් කරන්න පුළුවන් දෙක තමයි අහන්නේ.
මම ඔබතුමාගේ ඉල්ලීම් පිළිබඳව දුම්රිය ධාවනාකාරයත් එක්ක සාකච්ඡා කරලා එහෙම වෙනසක් කරන්න පුළුවන් නම් ඒ කටයුතු කරලා දෙන්න.
අමතුව දුම්රිය ඒ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය කැමති ඒක මේ එකපාරක් ට්‍රයල් රන් එකකුත් යන්න ඔක්කොම ලෑස්ති වෙලා තිබ්බේ. ඊට පස්සේ ඒකට කවුරු හරි ඔපෝස් කරලා තමයි ඒක මොකද පොළොන්නරුව ඉඳන් එන කට්ටියට සීට් මදි වෙයි කියලා තමයි එහෙම කරන්න එපා කියලා තිබ්බේ. ඒක නිසා ඒක පොඩ්ඩක් අමතුව බලන්න. හරි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නේ තමයි ඇමතුමා කැමති නම් විතරක් මේකට උත්තර දෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධයෙන් මම ඊයේ දැක්ක ඇමතුමා නිවුස් එකේ මේ ඇමතුමාගේ අමාත්‍යාංශය හා සම්බන්ධ නිවුස් එකක්. ඒ නිවුස් එක තමයි 69 ලක්ෂයේ ලෙස විවේචනාත්මකව Facebook post එකක් දැමීම ජනාධිපතිතුමා විවේච කිරීම සම්බන්ධයෙන් ස්ථාන මාරුවක් සහ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර ඇති බවට දැක්වෙන ලිපි අකබර ලැබී ඇත කියලා. ඒක ඇමතුමා තියෙන්නේ ලිපි ඇමතුමා කැම මොකද ඇමතුමාගේ අමාත්‍යාංශය ඩිරෙක්ට්ලි මේ තියෙන සම්බන්ධය ඇමතුමා එක පොඩ්ඩක් ක්ලියර් කරනනම් හොඳයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාලයක් සඳහා නියුක්ත කර ඇති සේවකයන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය හරහා අතිගරු ජනාධිපතිතුමා විවේචනය කර ඇති බව අනාවරණය වී ඇති බව 2021/3/29 වන දිනදී වාහන නියාමනය ඒ අමාත්‍යාංශයෙන් කළද. දැන් ඒගොල්ලන්ව නුගේගොඩ තියෙන ආයතන රත්නපුර සහ තව දිස්ත්‍රික් එක එක්කෙනෙක් මං හිතන්නේ ඒගොල්ලන්ව දැනට නුගේගොඩ තියෙන එකට తాවකාලිකව දාලා තියෙනවා 69 එයා Facebook එකේ ඒගොල්ලන් ජනාධිපතිතුමා විවේචනය මේකේ යම් කිසි සත්‍යයක් තියෙනවද නැත්නම් මොකද ඒක ඉතාමත් වැරදි ආදර්ශයක්. මොකද යම් කිසි පුද්ගලයෙක් Facebook එකේදී එයාගේ දේශපාලන මතය ප්‍රකාශ කිරීම මං හිතන්නේ රාජකාරී වෙලාවෙ යා Facebook භාවිතා කරන එක වැරදි වෙන්න පුළුවන්. හැබැයි එයාගේ Facebook එකේ යා මතයක් දාන එක වෙනුවෙන් ඇමතුමා එයාව නුගේගොඩ මේ වෛද්‍ය සාහනෙට මාරු කිරීම පොඩ්ඩක් මං හිතන විදිහට වැරදි ඇමතුමා. ඇමතුමා කැමති නම් විතරක් ඒකට පිළිතුරක් දෙන්න බැලු ඇමතුමා.
මේක අයිති රාජ්‍ය අමාත්‍යාංශයට නුත් මමත් වාර්තාවක් ඇඳවලා තිනු. නුත් කිසිම සේවකයෙකුට බොරුවට බාල්දු කරන්න බෑ කාවත් රටේ පුද්ගලෙක්ව. ඉතින් ඒක පිළිබඳව පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණ වාර්තාව ආවම මං ඕනනම් තමුන්නාසිරත් කොපියක් දෙන්නම්. රාජකාරි මට්ටමෙන් එහෙම වැරද්දක් තියෙනවා නම් අපි ඒක ගැන බලලා කතා කරන්න.
උසති අමරකීර්ති අතුකරණ මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ගරු අමරකීර්ති අතුකරණ මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාව 8 ඒවායේ නම් මෙසේයි. තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, එළහැර, දිඹුලාගල, වැලිකන්ද හා අරල ගංවිල. අයන්න දෙක ජාතික පාසල් 9ක් තියෙනවා. ඒවායේ නම් මෙසේයි. තමන්කඩුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය, තමන්කඩුව තෝපාවැව මධ්‍ය මහාවිද්‍යාලය, තමන්කඩුව මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලය, හිඟුරක්ගොඩ මින්නේරිය ජාතික පාසල, හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසල, මැදිරිගිරියේ මැදිරිගිරිය මධ්‍ය මහාවිද්‍යාලය, මැදිරිගිරිය දිගුලන් කඩවල මධ්‍ය මහාවිද්‍යාලය, ඇලගොඩ බකමූණ මහසේන මධ්‍ය මහාවිද්‍යාලය හා අරලගංවිල විලයායේ මධ්‍ය මහාවිද්‍යාලය. අයන්න තුන පළාත් පාසල් සංඛ්‍යාව 243යි. ඒ පිළිබඳ විස්තර ඇමුණුම් අංක 1 හැටියට ඉදිරිපත් කරනවා. අයන්න හතර එම පාසල්වල පවතින ගුරු හිඟය 272යි. අයන්න පහ ඔව් පසුගිය වර්ෂ පහ තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් පාසලක් වැසී ගොස් ඇත. ආයන්න එක අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ සඳහා අදාළ වන විෂයධාරා හතරක්, විෂයධාරා තුනක්, විෂයධාරා දෙකක් හා එක විෂයධාරාවක් පමණක් වශයෙන් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරනවා දෙවන ඇමුණුම හැටියට. ආයන්න දෙක අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා ඇති පාසල් සංඛ්‍යාව 57යි. ඒ පිළිබඳ විස්තර ඇමුණුම් දෙකේ ඉදිරිපත් කරලා තියෙනවා. ආයන්න තුන ඕ පහවන ශ්‍රේණිය දක්වා ඇති පාසල් සංඛ්‍යාව 134යි. ඒ පිළිබඳ විස්තර ඇමුණුම් දෙකේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඈන්න ඕ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආත්වන පාසල්වල සේවයේ නියුතු මුළු ගුරුවරුන්, උපාධිධාරී ගුරුවරුන්, පුහුණු ගුරුවරුන්, විද්‍යාපීඨ ගුරුවරුන් හා අනෙකුත් ගුරුවරුන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් ඇමුණුම් තුන වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඈ යන්න අදාළ නොවේ.
ගරු අමාත්‍යමනි, දිඹුලාගල අධ්‍යාපන කලාපය තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන දුෂ්කරතම අධ්‍යාපන කලාපය. මෑතකදී අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේදී ගුරුපත්වීම් විශාල ප්‍රමාණයක් අපේ කොට්ටාශවලට ලැබුණත් ඒ නියමිත විෂයන්වලට ගුරුවරු නැතුව දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමේ අපහසුතාවයක් තියෙනවා. විශේෂයෙන්ම දිඹුලාගල කොට්ටාශයේ ගුරුහිගේ 350ක් තියෙනවා ගරු ඇමැතිතුමනි. 140ක් එකවරම ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරු නැගෙනහිර පළාතට ස්ථානමාරු ලැබ ගියා. එනිසා 225ක් ද්‍රවිඩ ගුරුවරුන් හිගේකුත් දිඹුලාගල කොට්ටාශයේ තියෙන. මේ සඳහා ඔබතුමාගේ විකල්පය මොකක්ද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය ගැන මම අධ්‍යයනය කළා තිබෙනවා. මේ ගැටලුව තමයි පත්වීමක් වෙනවා ගුරුවරයෙකුට, ඊට පස්සේ ඒ ගුරුවරයා නොයෙක් දේශපාලන බලපෑම්, නොයෙක් දේවල් පාවිච්චි කරලා මාරුවක් ලබා ගන්න. එතකොට ඒ පාසලට ඒ ගුරු පත්වීමේ ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. ඒකට විසඳුමක් හැටියට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි, ඒ පත්වීම දෙනවා පාසලට විශේෂ පත්වීමක් හැටියට. එතකොට ඒ ගුරුවරයා සේවයේ ඉන්න තාක් ඒ පාසලට සේවය කරන්න ඕනේ. එතනින් වෙන පළාතකට මාරුවීමක් ලබා ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේම පදිංචි වෙලා ඉන්න ගුරුවරුන් පත් කරන්න. එතකොට ගුරුවරයාට පුළුවන් ගෙදර ඉඳන් පාසලට යන්න, වැඩි වියදමකුත් නෑ. එතකොට වෙන පළාතකට මේ පත්වීම අපි ලබා දෙන්නේ නැහැ. දැන් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ විද්‍යාපීඨ ගුරුවරු ඒගොල්ලෝ පිට වුණාම ඒ අයට මේ පත්වීම් ලබා දෙන්න පුළුවන්. ඔබතුමා සඳහන් කළ පරිදි විශේෂයෙන්ම විද්‍යාව, ගණිතය වැනි විෂයන් සම්බන්ධයෙන් දැන් මේ අවුරුද්දේ විද්‍යාපීඨ ගුරුවරුන් පිට වෙනවා 4500. ඉතින් ඒකට අපිට පත්වීම් ඔබතුමාගේ ප්‍රදේශය වැනි ප්‍රදේශයකට ලබා දෙන්න පුළුවන්, දිඹුලාගල වැනි දුෂ්කර ප්‍රදේශයකට. දැන් එන අවුරුද්දේ 4500 නෙමෙයි, කණ්ඩායම් දෙකක් පාස් අවුට් වෙන නිසා, ඩබල් බැච් එකක් පාස් අවුට් වෙන නිසා 6000ක් විතර අපිට මේ පත්වීම් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එම නිසා මම දකින හැටියට මේක තමයි ප්‍රායෝගික විසඳුම. අපි ඒ පළාතේම වෙසෙන ගුරුවරුන් පත් කරනවා ඒ පාසලේ, ඒ පළාතේ පාසල් වලට. එයාට වෙන පළාත්වලට මාරුවීම් ලබා දෙන්නේ නැහැ ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යමනි, මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය වැලිකන්ද කුරුළුබැද්ද වගේ ප්‍රදේශවල දරුවෙක් ජාතික පාසලකට පොළොන්නරුවට එන්න කිලෝමීටර් 45ක් විතර දුරක් තියෙනවා. මැදිරිගිරියේ වඩිගවැව වගේ ප්‍රදේශයක දරුවෙක් මැදිරිගිරියේ ජාතික පාසලට එන කිලෝමීටර් 40ක විතර දුරක් තියෙනවා. ඉතින් මේ තුල දරුවන්ගේ අධ්‍යාපනයට මම හිතන්නේ දෙමව්පියන්ට විශාල බරක් දරන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව ඔබතුමා මොකද්ද මේකට දෙන පිළිතුර කියන එක දැනගන්න කැමතියි.
නෑ, අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි, මේ සියලුම පාසල් දැන් විෂමතා රාශියක් තියෙනවා මේ මේ පාසල් වල. එම නිසා ඒ සියලුම පාසල් එක මට්ටමකට දියුණු කළා ඒ දරුවාගේ නිවසයි පාසලයි අතර දුර ප්‍රමාණය වෙන වෙන නොයෙක් සාධක සැලකීමට භාජනය කළා. ඒ පාසල් වලට ගරු නාමල් රාජපක්ෂ මහතුමා සඳහන් කළ පරිදි ක්‍රීඩා පාසුකම් විද්‍යාගාරයේ සියල්ලක්ම ලබා දෙන. ඒ නිසා මේ ජනප්‍රිය පාසල් කියන පාසල් වලට ඇති තදබදය අඩු කළා. අනිත් පාසල් වල ගුණාත්මකභාවයත් වර්ධනය කළා. එවන් අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් අපි සකස් කළා තිබෙනවා. ඒක ඉතාමත් ඉක්මනට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
ස්තුතියි. දෙවන වටේ
මනි, දැන් ඔබතුමා කිව්වා 4500ක් මේ සැරේ පාස් අවුට් උනායි කියලා විද්‍යාපීඨ වලින් වෙන්න නියමිතයි කියලා. දැන් මේ 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 දවස්වලත් විද්‍යාපීඨ ගුරුවරුන් යම් ප්‍රමාණයක් මධ්‍යම පළාතට යොමු කරලා තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනි විශේෂයෙන්ම මධ්‍යම පළාතේ ගුරුවරු මැත්ස් වලට ගණන් විතරක් ගණිතයට විතරක් 126 දෙනෙක් අඩුයි. ඒකෙදි 10 දෙනෙක් විතරයි ඇත්තටම යවලා තියෙන්නේ. දැන් අපිට පැහැදිලිවම පේනවා ලංකාවේ ගණිතය සහ විද්‍යාව කියන විෂයන් දෙකට ගුරුවරුන්ගේ යම්කිසි තුලනයක් නැති දෙයක් තියෙනවා. මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ සඳහා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක මම දැනගන්න සතුටුයි. ඒකෙදි මම ඊට කලින් කියන්න ඕනේ, අපි පහුගිය පාර්ලිමේන්තුවේදී මේ පාර්ලිමේන්තුවට විසුරුවා හරින්න සතියකට විතර කලින් යෝජනා කරා ගුරුමාරු ප්‍රතිපත්තියක් ගැන. ඇත්තටම ගත්තොත් ඔලු ප්‍රමාණය අරගත්තොත් ඉන්න ගුරුවරු සංඛ්‍යාව සහ ගුරුවරු සංඛ්‍යාව ගත්තහම ඇත්තටම යම් ප්‍රමාණයක තුලනයක් කරගන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ තියෙන්නේ ගරු ඇමතුමනි මේ තුලනය කිරීමේ නිසි ක්‍රමවේදයක් නැතිකම. මම මේ ශාස්ත්‍රයේ ඉඳලා ආව නිසා දන්නවා සමහර පාසල් වල අතිරික්තයක් ඉන්නවා. සමහර පාසල් වල නෑ. මම ගිය සතියේ හඳගනාව පැත්තේ ගියාම හඳගනාවේ ඉංග්‍රීසි ගුරුවරු නෑ, ගණිත ගුරුවරු නැහැ. නමුත් අපි දන්නවා නගරබද වෙන්න අතිරික්තයක් ඉන්නවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා අපි ගෙනාව ඒක ආංශික අධීක්ෂණ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය සමිති මේ සියලුම දෙනා එකතු වෙලා එක මේසයක වාඩි වෙලා හදපු ගුරුමාරු ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒක අධ්‍යාපන අමාත්‍යංශයේ මේ වෙනකොට තියෙනවා. කරුණාකරලා ඒක ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් මේ වෙලේ කරන ගමන් අර විදිහට 126ක් ඉන්න තැනකට අපි ගුරුවරු 10 දෙනෙක් යවලා ගණිතඥයෝ විද්‍යාඥයෝ බිහි කරන්න ගුරුවරු කොහොමද කියන ගැටලුව අපිට එනවා. ඒ සඳහා ඔබතුමාගේ අවධානයත් යොමු කරන්න. ඒ වගේම පහුගිය අයවැයේදී ඔබතුමා යෝජනා කරා ගුරුවරුන්ගේ අර වැටුප් විෂමතාවයේ සම්බන්ධයෙන් තියෙන ගැටලුවට ක්ෂණික අතුරු දීමනාවක් දෙනවයි කියලා. දැන් මාස 6ක් විතර ගිහිලා තියෙනවා. ඒ දීමනාව සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු කතානායකතුමනි, එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. මම ගරු මන්ත්‍රීතුමිය සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා මේ තියෙන තුලනය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අපි ළඟදී සමීක්ෂණයක් කළා විද්‍යාව හා ගණිතය පිළිබඳ ගුරුවරුන් අතවශ්‍යෙන් ගුරුවරුන් ඉන්නවා. හැබැයි ඔබතුමිය සඳහන් කළ පරිදි සමහර තැන්වල අතිරික්තයක්, සමහර තැන්වල හිඟයක්. ඉතින් අපි දැන් වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ඒ විද්‍යාත්මක විදිහට ඒ ගුරුවරුන් ඒ පාසල්වලට යොමු කිරීමට. දැන් ඒ කියන්නේ ජාතික පාසල් ලොකු පාසල් පමණක් නෙමෙයි, මේ පළාත් සභා වලින් මේ වෙන දැන් මේ ඔතුමිය කිව්වා මේ අවුරුද්දේ දැන් මේ අවුරුද්ද අවසානයේ අපි 4500ක් බලාපොරොත්තු වෙනවා. ගිය වර්ෂයේ විද්‍යාපීඨ ගුරුවරුන් සමත් වෙලා පිටවුණේ 3730ක්.
ඔව්,
තුන්දාස් හත්සිය තිහෙන් අපේ ජාතික පාසල් වලට පත් කරලා තියෙනවා 1065. පළාත් සභා පාසල් වලට 2665. ඉතින් මේ සම්පූර්ණ ක්‍රමය වඩා විද්‍යාත්මක පදනමක් මත සකස් කිරීම දැන් කරගෙන යනවා. දෙවන ප්‍රශ්නයේ පිළිතුර තමයි දැන් ඊයේත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා භාණ්ඩාගාරයට ගියා මේ සාකච්ඡාව පවත්වා ගන්න. මේ ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් අවශ්‍යයි. ඒ පිළිබඳ මේ භාණ්ඩාගාරයේ අදාළ නිලධාරීන් සියලු දෙනාම කැඳවලා තව සාකච්ඡාවක් එන සතිය කරනවා කියලා අපිට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරලා මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට උපරිම උත්සාහය දරනවා. ගරු මන්ත්‍රීතුමනි,
දෙවන වටේ ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා.
දෙවන වටේ ඉෂාක් මොහොමඩ් මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නේ මම අහනවා. සභානායක
මහාමාර්ග මන්ත්‍රීතුමා,
සභානායකතුමා කල් ගන්නවත් දන්නේ නැහැ නේ? සංවිධායකතුමා නැද්ද ආණ්ඩු පක්ෂේ?
අතර
අසංක
අතර
සභාගත කරනවා. ඉෂාක් උත්තර දෙන්න සභාගත.
රෝහණ බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි,
ප්‍රශ්න අංක 6.
අංක 6 ප්‍රශ්නය ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා වෙනුවෙන් මම අහනවා.
ගරු කතානායකතුමනි, සභාගත කරනවා. ප්‍රශ්නේ උත්තර දෙනවා.